शांति दिदास्विसिपहे अप्रैल मसदा हत्विनिदा उदयसन मुरली बाप दादा मधुबन सारे सुमिहिरी दरुवनी मेम आध्यात्मिक रोहल उभव कल्प भागेकट सदा निरोगी करवाई मे जीवात्मावदाने असुन गन्न प्रश्ने ඔබගේ ව්‍යාපාර ආදිය කරගෙන යන අතර ඔබගේ බුද්ධියෙන් ඔබ සිහි කළ යුත්තේ කුමන උපදේශද? පිළිතුර පියාගේ උපදේශය වන්නේ ඔබ කිසිදු ශාරීරික හෝ සූක්ෂම ජීව සිහි නොකළ යුතුය. ඔබගේ පාපයන් දුරවන්නේ ඔබට ඒකායන පරම පියාගේ සිහි කිරීම තිබෙන විට පමණයි. මේ සඳහා කාලය නොමැති බව ඔබගෙන් කිසිවෙකුට කිව නොහැක. සෑම කෙනෙක්ම කරන අතර ඔබට සිහිපත් කිරීමේ සිටිය හැක. ඕම් ශාන්ති. පරමපියා මිහිරිතම අධ්‍යාත්මික දරුවන්ට සුබ උදෑසනක් කියයි. සුබ උදෑසනක් පැවසීමෙන් පසුව පරමපියාව සිහි කරන ලෙස ඔය දරුවන්ට කියා තිබේ. ඔබ කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධකරු පැමිණ අපව පිවිතුරු කරන්න. එබැවින් පරමපියා ප්‍රථමයෙන් පවසන්නේ ආධ්‍යාත්මික පියාව සිහි කරන්න. සියල්ලන්ගේම ආධ්‍යාත්මික පියාණන් ඒකායන කෙනා පමණයි. පියෙක් සෑම තැනකම සිටින බව කිසිම විටක සලකන්නේ නැත. එබැවින් දරුවනේ, පළමුව ඔබට හැකිතරම් පරම පියාව සිහි කරන්න. කිසිම ශාරීරික හෝ සූක්ෂම ජීව සිහි නොකරන්න, ඒකායන පියා පමණක් සිහි කරන්න. මේ ඉතා පහසුයි, එහෙම නේද? ඔවුන් කාර්ය බහුල බවත් ඔවුන්ට කාලය නොමැති බවත් මිනිසුන් කියයි. කෙසේ වෙතත් ඔබට මේ සඳහා සෑම විටම කාලය තිබේ. පරමපියා ඔබට ක්‍රමය පෙන්වයි. ඔබගේ පාපයන් විනාශ වන්නේ පරමපියා සිහි කිරීමෙන් පමණක් බවත් ඔබ දන්නවා. ප්‍රධානත්ව දෙය මෙයයි. ඔබගේ ව්‍යාපාර කරගෙන යාමට කිසිවකු ඔබට තහනම් නොකරයි. ඒ සියල්ල කරන අතර ඔබගේ පාපයන් විනාශ කළ හැකිසේ පරමපියාව සිහි කරන්න. එපමණයි, ඔබ අපවිත්‍ර බව ඔබට වැටහෙනවා. තාපසයන්, පූජකවරු, ඍෂිවරු සහ මුනිවරු යන සියලු දෙනාම ආධ්‍යාත්මික උත්සාහයන් දරයි. කෙනෙක් ආධ්‍යාත්මික උත්සාහයවල යෙදෙන්නේ පරමාත්ම දෙවියන්ව මුණගැසීම සඳහාය. ඔබට ඔහුගේ හැඳින්වීම ලැබෙන තුරු ඔබට ඔහුව මුණගැසිය නොහැක. ලෝකයේ කිසිම කෙනෙකුට පරම පියාගේ හැඳින්වීම නොමැති බව ඔබ දන්නවා. සියලු දෙනාටම ශරීරයේ හැඳින්වීම තිබේ. ඕනෑම විශාල දෙයක හැඳින්වීම කෙනෙකුට විගසින් ලැබේ. ජීවාත්මයන්ගේ හැඳින්වීම පරමපියා ඔබට පහදා දෙන්නේ ඔහු පැමිණි විට පමණයි. කරුණ දෙකක් තිබේ. ජීවාත්ම සහ ශරීරය. සෑම ජීවාත්මයක්ම තාරකාවක් වන අතර ඉතාමත්ම සියුම්ය. ඒ කිසිවකුට නොපෙනෙයි. ඔබ මෙහි පැමිණ අසුන්ගත් විට ඔබ අසුන්ගත යුත්තේ ජීවාත්ම අවධානයෙන්ය. මෙය රෝහලක්ද වෙයි. ඒ ඔබ කල්ප භාගයකට සදා නිරෝගී වන රෝහලයි. ජීවාත්ම අවිනාශීය. ඒවා කිසිදා විනාශ නොවේ. සෑම ජීවාත්මයක් තුළම සම්පූර්ණ චරිත කොටසක් තිබේ. ජීවාත්මය පවසන්නේ මාව කිසිදා විනාශ කළ නොහැක. මේ සියලුම ජීවාත්ම අවිනාශීය. ශරීර විනාශ වන සුළුයි. ජීවාත්ම වන ඔබ අවිනාශී බවත් ඔබ උපත් 84ක් ගන්නා බවත් මෙය නාටකීය බවක් දැන් ඔබගේ බුද්ධිය තුල තිබේ. කුමන කාලයක කුමන ආගමක නිර්මාතෘ පැමිණෙන්නේද, එමෙන්ම ඔවුන් උපත් කොපමණ ගන්නේද කියාත් ඔබ දන්නවා. සිහි කර ඇති උපත් 84 නියත වශයෙන්ම එක් ධර්මය ගැන විය යුතුය. එය සියලු දෙනාටම විය නොහැක. සියලුම ආගම් එකම කාලයේ පැමිණෙන්නේ නැත. අප අසුන්ගෙන අන් අය ගැන කිසිවක් ගණනය කරන්නේ කුමකටද? අහවල් කෙනා අහවල් කාල වකවානුවේ ආගමක් ස්ථාපිත කිරීමට පැමිණෙන බව අප දන්නවා. ඉන් පසුව එහි ව්‍යාප්තිය සිදුවේ. සෑම කෙනෙක්ම තමෝ ප්‍රධාන බවින් සතෝ ප්‍රධාන විය යුතුයි. පරමපියා පැමිණ ලෝකයේ සතෝ ප්‍රධාන ස්වර්ණම යුගයේ බවට පත් කරවන්නේ. ලෝකයේ තමෝ ප්‍රධාන වූ විටයි ඔබ භාරතයේ ජනතාව පැමිණ නව ලෝකයේ පාලනය කරන බව ඔය දරුවන් දැන් දන්නවා. එහි වෙනත් කිසිම ආගමක් නොතිබේ. ඔය දරුවන් අතරින්ද උසස් තත්ත්වයක් හිමිවීමට ඇති අය සිහිපත් කිරීමේ සිටීමට වැඩි උත්සාහයක් දරන අතර ඔවුන්ගේ පුවත්ද ලියයි. බාබා, මා මෙතරම් වේලාවක් සිහිපත් කිරීමේ සිටිනවා. ලැජ්ජාව නිසා සමහරු තම පුවත් ලියන්නේම නැහැ. ඔවුන් සිතන්නේ බාබා කුමක් කියයිද? එහෙම වුණත් බාබා දන්නවා පාසලක ගුරුවරයෙක් ශිෂ්‍යයන්ට මෙසේ කියයි. ඔබ පාඩම් නොකරන්නේ නම් ඔබ අසමත් වෙයි. ඔවුන්ගේ දරුවන් ඉගෙන ගන්නා තරමට අනුව භෞතික දෙමාපියන්ද මෙය වටහා ගන්නවා. මෙය ඉතා විශාල පාසලක්. මෙහිදී ඔබට අංක පිළිවෙලට අසුන් ගැනීමට සලස්වන්නේ නැහැ. එය අංකානුරූප බව ඔබගේ බුද්ධියට වැටහෙනවා. බාබා දැන් හොඳ දරුවන්ව වෙනත් ස්ථානවලට යවනවා. ඔවුන් වෙනත් ස්ථානයකට ගිය විට තවාය මෙසේ ලියයි. අපට මහරති කෙනෙක් ඕනෑ. එවිට ඒ අයට වඩා ඔවුන් වඩා දක්ෂ මෙන්ම ප්‍රසිද්ධ බව වැටහෙනවා. එය අංකානුරූපයි. ප්‍රදර්ශනවලට බොහෝ ආකාරයේ මිනිසුන් පැමිණෙනවා. එබැවින් ඔවුන්ව පරීක්ෂා කිරීමට මඟ පෙන්වන්නන් සිටගෙන සිටිය යුතුය. පැමිණ ඇත්තේ කුමන ආකාරයේ මිනිසුන්ද කියා මිනිසුන්ව පිළිගන්නා අය දැනගනී. එවිට විස්තර කරන අයට එම කෙනා සංඥාවක් ලබා දිය යුතුය. ඔබට මේ මිනිසුන්ට විස්තර කළ හැක. ප්‍රථම බණේ ගණේ, දෙවන ගණේ සහ තුන්වන ගණේ අය සිටින බව ඔබට වටහා ගත හැක. ඔබ මෙහි සියලු දෙනාටම සේවය කළ යුතුයි. වැදගත් පුද්ගලයෙක් පැමිණි විට සියලු දෙනාම ඔහුට අනිවාර්යෙන් බොහෝ සත්කාර පුද කරයි. නීතිය මෙයයි. පියා හෝ ගුරුවරයා පන්තියේ දරුවන්ට ප්‍රශංසා කරයි. මෙයත් විශේෂ අවධානය යොමු කිරීමයි. නාමය කීර්තිමත් කරන දරුවන්ට විශේෂ අවධානය ලබා දී ඔවුන්ව වර්ණනා කෙරේ. අහවලා ධනවත් මෙන්ම ආගමට නැඹුරු වූ බව කීවත් ඔහු වර්ණනා කිරීමක් උසස්ම උසස් වන්නේ පරමාත්ම දෙවියන් බව ඔබ දැන් දන්නවා. ඔහු සැබවින්ම උසස්ම උසස් බව මිනිසුන් පවසන නමුත් ඔහුගේ චරිත කතාව ඔබට පවසන ලෙස ඔබ ඔවුන්ට කී විට ඔහු සෑම තැනකම සිටින බව ඔවුන් කියයි. ඔවුන් ඔහුව මුළු මනින්ම පහළට දමයි. උසස්ම උසස් වන්නේ පරමාත්ම දෙවියන් බවත් ඔහු පරම දනව්වේ නිවසියා බවත් දේවතාවන් සූක්ෂම කලාපයේ වැසියන් බවත් ඔබට දැන් පහදා දිය හැක. මෙහි ඇත්තේ මනුෂ්‍යයන්ය. එබැවින් උසස්ම උසස් වන්නේ පරමාත්ම දෙවියන්. අශාරීරික කෙනාය. ඔබ දියමන්ති මෙන් සිටී බවත්, ඔබ දැන් සිප්පි කටු මෙන් වී ඇති බවත් එබැවින් ඔබ පරමාත්ම දෙවියන්ව තමන්ටත් වඩා පහලින් පෙන්වා ඇති බව ඔබ දැන් දන්නවා. ඔබ ඔහුව හඳුරන්නේවත් නැහැ. ඔය භාරතයේ ජනතාවට එම හැඳින්වීම ලැබෙන අතර පසුව එම හැඳින ගැනීම අඩු වෙනවා. ඔබ දැන් නොකඩවා සියලු දෙනාට පියාගේ හැඳින්වීම ලබා දෙනවා. බොහෝ දෙනෙකුට පියාගේ හැඳින්වීම ලැබේ. ඔබගේ ප්‍රධාන පින්තූර වන්නේ ත්‍රිමූර්ති චක්‍රය සහ වෘක්ෂයයි. ඒවා තුළ බොහෝ අවබෝධය තිබේ. ලක්ෂ්මී සහ නාරායන සත්‍යුගයේ අධිරාජ්‍යවරුන් බව ඕනෑම කෙනෙක් පවසයි. හොඳයි, එසේනම් සත්‍යුගයට පෙර තිබුණේ කුමක්ද? ඔබ මේ දන්නේ මෙකල පමණයි. එය දැන් කලියුගයේ අවසානය වන අතර එය මිනිසුන්ව මිනිසුන් පාලනය කරන කාලයයි. දැන් රාජධානි නොමැත. එය විශාල වෙනසකි. සත්‍යුගය ආරම්භයේ රජවරු සිටින අතර දැන් කලියුගයේද රජවරු සිටී. නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු පිවිතුරු නැත. සමහරු එම නම්බුනාම මිලදී ගනි. කිසිවෙක් සැබෑ මහරජා කෙනෙක් නොවේ. ඔවුන් එම නම්බුනාමය මුදල් වලට ගනි. නිදසුනක් ලෙස පතියාලා, ජෝඩ්පූර්, බිකනීර් ආදී මහරජාවරු සිටි. එනම් ඔවුන් සඳහන් කරයි. එනම් සදාතනිකව පැවති ඇත. මුලදී පිවිතුරු අධිරාජවරු සිටින අතර දැන් අපවිත්‍රාය සිටි. රජවරු, අධිරාජ්‍යවරු යන වචන දිගටම පැවතේ. ලක්ෂ්මී සහ නාරායන ගැන ඔබ පවසන්නේ ඔවුන් සත්‍යුගයේ පාලකයන් වූ බවයි. රාජධානිය හිමිගන්නේ හිමිකරගත්තේ කවුද? රාජධානිය ස්ථාපිත වන්නේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. පරමපියා පවසන්නේ මා දැන් ඔබට උපත් 21කට උගන්වනවා. ඒ මිනිසුන් ඉගෙනගෙන එම උපතේදීම නීතිඥයන් ආදීන් වේ. ඔබ දැන් ඉගෙන ගන්නා අතර අනාගතයේදී අධිරාජ්‍යවරු සහ අධිරාජනියන් වේ. නාටක සැලසුමට අනුව නව ලෝකය ස්ථාපිත කෙරෙනවා. එය දැන් පැරණි ලෝකයයි. ඉතා හොඳ විශාල මාලිගා තිබෙන නමුත් දියමන්ති සහ මැණික් එබ්බ වූ මාලිගා ගොඩ නැගීමට කිසිවෙකුට බලය නැත. ස්වර්ණම යුගයේ ඔවුන් සියලුම මාලිගා ගොඩ නැගුවේ දියමන්ති සහ මැණික් ඔබ්බවාය. ඒවා ගොඩ නැගීමට වැඩි කාලයක් ගතවන්නේ නැහැ. මෙහිදීද භූමිකම්පාවක් සිදුවන විට ඔවුන් බොහෝ කොන්ත්‍රාත්කරුවන් වැඩේ යොදනවා. මුළු නගරයක්ම වසර කීපයකදී නැවත ගොඩ නගයි. නවදිල්ලිය ගොඩ නැගීමට වසර 8ක් හෝ 10ක් ගතවන්නට ඇති. නමුත් මෙහි කම්කරුවන් සහ එහි කම්කරුවන් අතර වෙනසක් තිබේ. මෙකල ඔවුන් නොකඩවා නව නිපැයුම් නිපදවයි. ගොඩ නැගීමේ විද්‍යාවට බොහෝ බලය තිබේ. ඔවුන්ට නිම කරන ලද සෑම දෙයක්ම ලබාගත හැකි අතර ඉතා විගසින් තට්ටු නිවාස සාදයි. ඔවුන් මෙහිදී ඒවා ඉතා විගසින් ගොඩනගන අතර මේ සෑම දෙයක්ම එහිදී ප්‍රයෝජනවත් වේ. මේ සියල්ල ඔබත් සමගයයි. එම සංස්කාර ඉතිරිව තිබේ. විද්‍යාවේ සංස්කාර පවා ඔබ සමගයයි. ඉතින් පරමපියා දැන් නොකඩවා ඔබට පහදා දෙයි. ඔබට පිවිතුරු වීමට අවශ්‍ය නම් පරමපියා සිහි කරන්න. පරමපියා පවසන්නේ සුබ උදෑසනක් කියා ඉන්පසු ඔහු ඔබට උගන්වයි. දරුවනේ, ඔබ අසුන්ගෙන සිටින්නේ පරම පියාගේ සීකිරීමේද? ඔබගේ හිස මත බොහෝ උපත් ගණනාවක බර තිබෙන නිසා ඇවිදින විට සහ එහි මෙහි යන එන විට පරම පියා සිහි කරන්න. ඔබ ඉනිමග දිගේ පහළට පැමිණෙන අතර උපත් 84ක් ගනී. දැන් එක උපතකදී ඉහළ නැගීමේ අවස්ථාව තිබේ. ඔබ අකණ්ඩව පරම පියාව වැඩියෙන් සිහි කරන තරමට ඔබට වැඩියෙන් සතුට ඇතිවන අතර ඔබට ශක්තියද ලැබේ. ප්‍රථම අංකයේ තබන බොහෝ දරුවන් සිටී, නමුත් ඔවුන් සිහිපත් කිරීමේ කොහෙත්ම නොසිටී. ඔවුන් ඥානය අතින්ද දක්ෂ වුවද සිහිකිරීමේ වන්දනා ගමනේ දක්ෂ නැත. පරමපියා ඔය දරුවන්ව ප්‍රශංසා කරයි. මේ කෙනාද සිටින්නේ අංක එකටයි. එබැවින් ඔහු නියත වශයෙන්ම උත්සාහ දරනවා ඇති. ඔබ සෑම විටම සිටිය යුත්තේ ඔබට විස්තර කර දෙන්නේ ශිවබාබා බව. එවිට ඔබගේ බුද්ධියේ යෝගාව එහි සම්බන්ධ වී තිබේ. මේ කෙනාද ඉගෙන ගන්නවා ඇති. කෙසේ වෙතත් ඔහු පවසන්නේ බාබාව සිහි කරන්න. මෙම පින්තූර තිබෙන්නේ සියලු දෙනාටම විස්තර කිරීමටයි. අශාරීරික කෙනා පරමාත්ම දෙවියන් ලෙස හැඳින්වේ. ඔහු පැමිණ සිරුරක් හදා ගන්නවා. ඒකායන පරමාත්ම දෙවියන්ගේ දරුවන් සියලු දෙනාම ජීවාත්මයි. සහෝදරයන්, ඔවුන් දැන් තම සිරුරු තුල පෙනී සිටි. ඔවුන් සියල්ලම අමරණීය පිළිරුය. මෙම සිරුර අමරණීය පිළිරුවක ජීවාත්මයේ සියසුණයි. සෑම ජීවාත්මයක්ම නල්ලක් මැද වාසය කරයි. එය අමරණීය සියසුණක් ලෙස හැඳින්වේ. එය අමරණීය පිළිරුවේ අමරණීය සිහසුණයි. සියලුම ජීවාත්ම අමරණීයයි. ඒවා ඉතාමත්ම සියුම්ය. පරමපියා අශරීරිකයි. ඔහු තමන්ගේම සිහසුන කොහේ සිටගෙන එන්නද? පරමපියා පවසන්නේ මෙය මගෙත් සිහසුනයි. මා පැමිණ මෙම සිහසුන ණයට ගන්නවා. මා පැමිණ බ්‍රහ්මාගේ සාමාන්‍ය මහලු සිරුරේ අමරණීය සිහසුනේ අසුන් ගන්නවා. මේවා සියලුම ජීවාත්මයන්ගේ සිහසුන් බව ඔබ දැන් දන්නවා. මින් කියවෙන්නේ මිනිසයන් ගැන පමණයි. එය සතුන්ට බල නොපායි. මිනිසයන් සත්වයින්ටත් වඩා අන්ත වී ඇති අතර ඔවුන් අඩුතරමින් තමන්වවත් හැඩගසා ගත යුතුය. මිනිසුන් ඔබගෙන් සතුන් ගැන විවසන විට ඔවුන්ට මෙසේ කියන්න. පළමුව අඩුතරමින් තමන්ව හදාගන්න. සත්තුගේ සතුන් පවා ඉතා හොඳ සහ අංක එකේ අයයි. එහි කසල ආදිය කිසිවක් නොතිබේ. පරවියන් රාජ මාලිගාවේ අසූචි දමන්නේ නම් දඩයක් තිබේ. එහි කසල කිසිවක් නොතිබේ. එහි ඔවුන් බොහෝ අවධානයෙන් සිටි. සතුන්ට ඇතුළු වීමට නොහැකි ආකාරයෙන් ඔවුන් රැකවල් දමයි. එහි බොහෝ පිරිසිදුකම තිබේ. ලක්ෂ්මී සහ නාරායන දේවාලයේද බොහෝ පිරිසිදුකම තිබේ. ශංකර් සහ පාර්වතී දේවාලයේ ඔවුන් පරවියෙක්ද පෙන්වා ඇත. එබැවින් ඔවුන් නියත වශයෙන්ම දේවාලද අපිරිසිදු කරනවා ඇති. ඔවුන් එවන් බොහෝ ගොතන ලද කතා ශාස්ත්‍රයන්හි ලියා තිබේ. පරමපියා දැන් ඔය දරුවන්ට විස්තර කරයි. කෙසේ වෙතත් ඒවා ධාරණය කළ හැකි අය ඉන්නේ ටික දෙනෙක් පමණයි. ඉතිරි අයට කිසිවක් වැටහෙන්නේ නැත. පරමපියා ඔය දරුවන්ට විශාල සෙනෙහසකින් පහදා දෙයි. දරුවනේ, බොහෝසේ මිහිරි වන්න. ඔබගේ මුවින් මැණික් මතු කරන්න. ඔබ රූප සහ බසාන්ට්‍ය ඔබගේ මුවගින් ගල් මතු නොවිය යුතුයි. ජීවාත්ම වර්ණනා කෙරේ. ජීවාත්මය පවසන්නේ මා ජනාධිපති කෙනෙක්. මා අහවලාය. මා මෙය මගේ සිරුරේ නමයි. හොඳයි, ජීවාත්ම කාගේ දරුවන්ද? ඒකායන පරමාත්ම ජීවයේ. එබැවින් ඔබට අනිවාර්යයෙන්ම ඔහුගෙන් උරුමය හිමිවිය යුතුයි. එසේනම් ඔහු සෑම තැනකම සිටින්නේ කෙසේද? ඔබත් පෙර කිසි දෙයක් නොදැන සිටි බව ඔබට දැන් වැටහෙනවා. ඔබගේ බුද්ධි දැන් බොහෝ සේ විවර වී තිබේ. ඔබ දැන් ඕනෑම පූජනීය ස්ථානයකට ගිය විට ඒ පින්තූර සියල්ල ව්‍යාජ බව ඔබට වටහා ගත හැක. පින්තූරවල පෙන්නා ඇති ආකාරයට අත් දහයක් ඇති හෝ ඇතකුගේ හොඬ වැලක් ඇති කිසිවෙක් සිටිය නොහැක. ඒ සියල්ල භක්ති මාර්ගයේ මෙවලම්ය. ඇත්ත වශයෙන්ම භක්තියේ යෙදිය යුත්තේ සියල්ලන්ට විමුක්තිය පිරිනමන්නාවන ඒකායන ශිව බාබා වෙනුවෙන් පමණයි. ලක්ෂ්මී සහ නාරායන උපත් 84ක් ගන්නා බව ඔබගේ බුද්ධියේ තිබේ. ඉන් පසුව උසස්ම උසස් පරම පියා පැමිණ සියලු දෙනාටම විමුක්තිය පිරිනමයි. ඔහුට වඩා උසස් කෙනෙක් නැත. ඔබ අතරින්ද ඥානයේ මෙම කරුණු ධාරණය කර ගැනීමට හැකිවන්නේ අංක පිළිවෙලටයි. කෙනෙකුට ධාරණය කර ගැනීමට නොහැකි නම් එම කෙනාගෙන් ඇති ඵලය කුමක්ද? අන්ධයින්ට සැරයටියක් වෙනවා වෙනුවට සමහරු ඔවුන්ම අන්ධ වේ. ගවයේ කිරි ලබා නොදෙන්නේ නම් ඔවුන් ඌව ගව මඩුවක අගුල් දමාත්‍ය බයි. මෙහිදීද ඔවුන්ට ඥානයේ කිරි ලබා දිය නොහැක. කිසිසේත් උත්සාහ නොදරන සමහරු සිටිනවා. ඔවුන් අඩුතරමින් යම් කෙනෙකුට හෝ යහපත සිදු කළ යුතු බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ. තමන්ගේම වාසනාව ගැන ඔවුන්ට කිසිදු සැලකිල්ලක් නැත. ලැබෙන ඕනෑම දෙයකින් ඔවුන් සතුටු වේ. පරමපියා මෙසේ පවසනු ඇති. එම කෙනාගේ භාග්‍යයේ එය නැත. විමුක්තිය ලබා ගැනීමට කෙනෙක් උත්සාහ දැරිය යුතුය. ඔබ ජීවාත්ම අවධානයට පත්විය යුතුය. පරමපියා උසස්ම උසස් කෙනාය. නමුත් ඔහු අපවිත්‍ර ලෝකයේ අපවිත්‍ර සිරුරකට ඇතුළු වන අන්දම බලන්න. අපවිත්‍ර ලෝකයට පැමිණෙන ලෙස ඔහුට ආරාධනා කරයි. රාවණ සියලු දෙනාව සම්පූර්ණයෙන්ම දූෂිත කළ පසුව පරමපියා පැමිණ ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත් කරවයි. උත්සාහ දරන අය රජවරු සහ රැජිනියන් වන අතර කිසිදු උත්සාහයක් නොදරන අය දුප්පතුන් වේ. එය ඔවුන්ගේ භාග්‍ය නොමැති නිසා ඔවුන්ට උත්සාහ දැරිය නොහැක. ඇතැම් අය ඔවුන්ගේ වාසනාව බොහෝ යහපත් කරගනි. ඔබ සෑම කෙනෙකුටම තමන්ව පරීක්ෂා කර බැලිය හැක. මා කුමන සේවයක්ද කරන්නේ? අච්චා. සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මවපියා බාග් දාදා සෙනෙහසෙන් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. රූප සහ බසාන්ට් වී සෑම විටම ඔබගේ මුවගින් මැණික් මතුවීමට ඉඩ හරින්න. බොහෝසේ මිහිරිවන්න. කිසිම විටක ඔබගේ මුවගින් ගල් නරක වචන මතුවීමට ඉඩ නොදෙන්න. අංක දෙක. ඥානයේ සහ යෝගාවේ දක්ෂ වී තමන්ට සහ අන් අයට යහපතක් සිදු කරන්න. ඔබගේ වාසනාව ශ්‍රේෂ්ඨ කර ගැනීමට උත්සාහ දරන්න. අන්ධයින්ට සැරයටියක් වන්න. වරදානය. ඔබ කරුණු තුනක් පිළිබඳ අවධානයේ තිලකය පැලඳ සම්පූර්ණයෙන්ම ජයග්‍රාහී වේවා. බව විස්තර කරනවා. තමා පිළිබඳ අවධානය, පරමාත්ම පියා පිළිබඳ අවධානය සහ නාටකීය පිළිබඳ මෙම ඥානීය අවධානය, මෙම සියලු ඥානයේ ප්‍රසාරණය මෙම කරුණු තුල පිළිබඳ අවධානය තුල ගිලී තිබේ. ඒවා ඥාන වෘක්ෂයේ තුන් ආකාරයේ අවධානයයි. ගසක් පළමුව බීජයක් වන අතර පසුව එම බීජෙන් පත්‍ර දෙකක් වැඩෙන අතර පසුව ගසේ ව්‍යාප්තිය සිදුවේ. එලෙසම ප්‍රධාන දේ වන්නේ පියා බීජය සහ පසුව පත්‍ර දෙක පිළිබඳ දැනුවත්භාවය තිබීමයි. ඒ ජීවාත්ම සහ නාටකය පිළිබඳ මෙම කරුණු මෙම සියලු දැනුමයි. මෙම කරුණු තුන පිළිබඳ අවධානය උකහා ගන්නායට ස්මරණයේ ප්‍රතිමූර්ති වීමේ ආශිර්වාදය ලැබෙන අතර ඔවුන් සම්පූර්ණයෙන්ම ජයග්‍රාහී වේ. පාඨය. ඔබගේ ලැබීම් නිරන්තරයෙන් ඔබ ඉදිරියේ තබා ගන්න. එවිට ඔබගේ සියලු දුර්වලතා පහසුවෙන් අවසන් වේ. අව්‍යත්ත සංඥා. ඒකාබද්ධ ස්වરૂපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න. සංගම යුගයේදී බ්‍රහ්ම කුමර කුමරියන්ට තනිවිය නොහැක. පරම පියාගේ ඇසුර සහ ඔබගේ ඒකාබද්ධ ස්වરૂපය පහසුවෙන් අත්දකින්න. මෙසේ නොසිතන්න. පියා කොහොමත් මගේ. ඔහු මා සමගයි. නැහැ. ඔහුගේ ඇසුරේ ප්‍රායෝගික අත්දැකීමක් තිබිය යුතුයි. එවිට මායාගේ කිසිදු පහර දීමක් පහරක් නොවන අතර මායා පරාජය වේ. කුමක් සිදු වුණත් බිය නොවන්න එපමණයි. ඉදිරිතර වී පරමපියාගේ ඇසුරේ අවධානයෙන් සිටින්න. එවිට ජයග්‍රහණය ඔබගේ උපත් අයිතිය වේ. ඕම් ශාන්තිේ.